අයිබෝවන් දරුවනි, සුපුරුදු පරිදි විද්‍යා පාඩමකින් ඔබ හමුවන මම මනුල ලියනිගි. අපි අද දින කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විද්‍යාව විෂය නිර්දේශයේ දෙවන නිපුණතාවේ යටතේ 2.6 නිපුණතා මට්ටම තමයි අපි අද දින කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිපුණතා මට්ටම තමයි විද්‍යුත් රසායනික කෝෂයක සංඝටක සහ අදාළ රසායනික ප්‍රතික්‍රියා අන්වේෂණය කරයි කියන නිපුණතා මට්ටම. එතකොට මේ නිපුණතා මට්ටම් ඔබේ පෙළ පොතේ සඳහන් වෙන්නේ නැහැ. ඒක ගුරුවත් පොතේ තමයි සඳහන් වෙන්නේ. ඒ වගේම ඒ විෂය කොටසේ විෂය සම්දාරයේ යටතේ විද්‍යුත් රසායනික කෝෂ, කැතෝඩය සහ කැතෝඩ ප්‍රතික්‍රියාව, ඇනෝඩය සහ ඇනෝඩ ප්‍රතික්‍රියාව, සමස්ත ප්‍රතික්‍රියාව කියන විෂය සම්දාරය කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒකේ ඒ පාඩම් කොටසේ නැත්නම් ඒ නිපුණතා මට්ටමේ ඉගෙනුම්පල 6ක් ඔබ අවධාරණයේ ඔබ නැත්තම් පාඩම අවසානයේදී සාක්ෂාත් කරගත යුතුයි. එහෙම නැත්නම් පාඩම අවසානයේදී හෝ මේ පාඩම නැවත නැවත පාඩම් කිරීමෙන් පසුව මෙන්න මේ ඉගෙනුම්පල 6 ඔබ තහවුරු කරගත යුතුයි. එකක් තමයි සිංක්, කොපර් සහ තනුක සල්ෆියුරික් අම්ලය භාවිත කර විද්‍යුත් රසායනික කෝෂයක් තනයි කියන එක. ඒක ඔබගේ හැකියාවක්, ප්‍රායෝගික හැකියාවක්, නිපුණතාවයක්. ඒ වගේම ඔක්සිකරණය ඉලෙක්ට්‍රෝන පිටකිරීමක් සහ ඔක්සිහරණය ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමක් ලෙස ප්‍රකාශ කරයි කියන එක. ඔක්සිකරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය ඇනෝඩේ ලෙස හඳුන්වයි කියන ඉගෙනුම් ඵලයේ. ඔක්සිහරණය සිදුවන ඉලෙක්ට්‍රෝඩය කැතෝඩේ ලෙස හඳුන්වයි කියන ඉගෙනුම් ඵලයේ. ඒ වගේම අයන්, කොපර්, එහෙම නැත්නම් යකඩ, කොපර්, එහෙම නැත්නම් Fe, Cu කියන ලෝහ දෙක, FeCu කියන ලෝහ දෙක, සිංක් Cu කියන ලෝහ දෙක, සිංක් Fe කියන ලෝහ දෙක. මේ මම කිව්වේ කෝෂයක් සඳහා භාවිත වෙන ලෝහ දෙකක්, ඒ ලෝහ යුගල් කීපයක්. එහෙමනම් ඒක නැවත කිව්වොත් සිංක් කොපර්, අයන් කොපර්, සිංක් අයන් වැනි සරල විද්‍යුත් රසායනික කෝෂ සඳහා ඇනෝඩ, කැතෝඩ සහ සමස්ත ප්‍රතික්‍රියාව ලියා දක්වයි කියන ඉගෙනුම් ඵලයේ. බාහිර පරිපථය හරහා ඇනෝඩේ සිට කැතෝඩේ දක්වා ඉලෙක්ට්‍රෝන ගලා යන බව ප්‍රකාශ කරයි කියන ඉගෙනුම් ඵලයේ. හරි. එහෙමනම් දරුවනි, ඔබ මේ සඳහා සූදානම් වීමේදී ඔබගේ පෙළ පොත අනිවාර්යෙන් අවශ්‍ය වෙනවා. ඔබගේ දෙවන පෙළ පොතේ 78 වන පිටුව පෙරලා ගන්න. ඒ වගේම පෙළ පොත සමග ඔබ ලියන කඩදාසි කීපයකුත් පටුවැඩ කිරීම සඳහා පෑනක්, පැන්සලක් ළඟ තබා ගන්න. එවිට මේ පාඩම යන අතරතුරේදී ඔබටත් යමක් මේ සම්බන්ධයෙන් කළ හැකි ප්‍රතික්‍රියා ලිවීම, ඒවා නිවැරදිද කියලා බැලීම, මා කියන විට ඒවා නිවැරදිද කියලා ඔබට බලා ගන්න පුළුවන්. හරි. දැන් අපි ඔබගේ පෙළ පොතේ පළවෙනි 78 වෙනි පිටුවේ ඉහලින්ම සඳහන් වෙනවා විද්‍යුත් රසායනය. මේක 12 වෙනි ඒකකයේ හැටියට තමයි 11 ශ්‍රේණියේදී කතා වෙන්නේ. එතකොට ඒකේ 12.1 කියන මට්ටම යටතේ විද්‍යුත් රසායනික කෝෂ. ඉතින් අපි බලමු, දැන් අපි එදිනදා ජීවිතයේදී බොහෝ අහලා තියෙනවා, බොහෝ විට අහලා තියෙනවා, අපි භාවිත කරනවා විවිධ වර්ගයේ රසායනික කෝෂ. ඉතින් එකක් තමයි බියලි කෝෂ භාවිත කරනවා නේද? එතකොට බැටරි වලින් ක්‍රියා කරන විවිධ වර්ගයේ සෙල්ලම් භාණ්ඩ තියෙනවා, විවිධ වර්ගයේ ඉලෙක්ට්‍රොනික උපකරණ තියෙනවා, ඒ වගේම විදුලි පන්දම් වැනීම, ජංගම දුරකථන වැනීම, ගණක යන්ත්‍ර, පරිගණක, ඒ වගේ විවිධ වර්ගයේ රසායනික කෝෂ මේවා ඇතියෙනවා. ඉතින් ඔබට පුළුවන් මේ රසායනික කෝෂ භාවිත වෙන මෙතනදී සඳහන් නොවුණු උපකරණත් සිතා බලන්න. ඉතින් අපි මෙහිදී මේ වගේ උපකරණ තියෙන අතරම විවිධ වර්ගයේ කෝෂ මේ සඳහා භාවිත වෙනවා. ඉතින් අපි කෝෂවලට ඉංග්‍රීසියෙන් කියනවා සෙල් කියලා. අපි තනි කෝෂයකට බැටරියක් කියන්නේ නැහැ. නමුත් අපි කෝෂ කීපයක එකතුවකට බැටරියක් කියන්න පුළුවන්. නමුත් සාමාන්‍ය ව්‍යවහාරයේදී අපි බැටරි කෑල්ලක් කියලා තමයි වියලි කෝෂය හඳුන්වන්නේ. නමුත් විද්‍යාව අනුව වියලි කෝෂයක් කිව්වහම බැටරියක්, තනි වියලි කෝෂයක් කිව්වම බැටරියක් නෙමෙයි. නමුත් වියලි කෝෂ කීපයක් දාපු සැකැස්මකට අපිට බැටරියක් කියන්න පුළුවන්. හරි. ඉතින් ඉතාම කුඩා ප්‍රමාණයේ බැටරිවල සිට, ඉතාම බොත්තම් ප්‍රමාණයේ බැටරිවල සිට කා බැටරි වගේ, වාහනවල බැටරි වගේ විශාල ප්‍රමාණයේ බැටරි දක්වා මේ බැටරි වියලි sorry රසායනික කෝෂ අපිට හඳුනා ගන්න පුළුවන්. අපි බලමු මේකේ මෙන්න මේ රසායනික කෝෂවල ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කර ගැනීම සඳහා මෙහි රසායනික ක්‍රියාවලිය ඉගෙන ගන්න අවශ්‍ය වෙනවා. ඉතින් අපි පොඩි පන්තිවලදීත් නවී ශ්‍රේණියේදී විශේෂයෙන් විද්‍යුත් රසායනික කෝෂ පිළිබඳව අධ්‍යයනයක් කරලා තියෙනවා. දැන් ඔබට ඒවා මතක නැති වුණත් මෙතනදී මේ සාකච්ඡා කිරීම තුළින් නැවත මතක් කර ගත හැකි. හරි. දැන් අපි බලමු කුඩා ක්‍රියාකාරකමක් තියෙනවා ඔබගේ පෙළ පොතේ සඳහන් වෙනවා. ඒ සඳහා කුඩා බීකරයක්, විද්‍යාගාරයේ තියෙන ප්‍රබල අම්ලයක තනුක අම්ලය, තනුක සල්පියුරික් අම්ලය සහ සිංක් ලෝහ තහඩුවක්. මේ අපිට සිංක් ලෝහ තහඩුව කැබැල්ලක් නම්, සිංක් ලෝහය විද්‍යාගාරයේ නැත්නම් වියලි කෝෂයක, අපි සාමාන්‍ය බැටරිය කියන වියලි කෝෂයක අපිට පිටත ආවරණයේ ගලවපු ගමන් තියෙන සිංක් ලෝහ තහඩුවක්. ඒ නිසා ඒ සඳහා ඒ සිංක් ලෝහ තහඩුව වුණත් භාවිත කළ හැකි. රයිට්. ඊළඟට අපි ඉස්සෙල්ලාම කරන්නේ බීකරේට තනුක සල්පියුරික් අම්ලය දමා ඔබගේ පෙළපොතේ සඳහන් වෙන පෙන්වන රූපයේ ආකාරයට සිංක් ලෝහ තහඩුව, සිංක් එහෙම නැත්නම් සිංක් කැබැල්ලක් සල්පියුරික් අම්ල ද්‍රාවණයේ ගිලනසේ තබනවා. දැන් අපේ විද්‍යාගාර පරීක්ෂණයේදී ඉතා වැදගත්ම දේ තමයි නිරීක්ෂණ. ඉතින් ළමයි ගොඩක් අය මේ නිරීක්ෂණ අමතක කරනවා. ඉතාම වැදගත් නිරීක්ෂණ ලබා ගැනීම විද්‍යාවේ ක්‍රියාවලියේදී, ශුද්ධ විද්‍යාවේදී නිරීක්ෂණ අනුව තමයි නිගමනවලට එළඹෙන්නේ. ඒ නිසා නිරීක්ෂණ ලබා ගැනීම ඉතාම වැදගත්. දැන් ඔබ සමහර විට තනුක සල්පියුරික් අම්ලයට ලෝහයක් දාලා ඇති. මැග්නීසියම් ලෝහ කැබැල්ලක් හෝ සිංක් ලෝහ කැබැල්ලක් දැමූ විට අපිට නිරීක්ෂණය ලැබෙනවා සිංක් ලෝහ තහඩුව අසලින් වායු බුබුළු පිටවන බව. එතකොට ඔන්න පළවෙනි නිරීක්ෂණය සිංක් ලෝහ තහඩුව අතරින් වායු බුබුළු පිට වෙනවා. බුබුළු දාන කුඩා බුබුළු ඇති වෙන බව අපිට පැහැදිලිව නිරීක්ෂණය වෙනවා. ඒ වගේම ලෝහ තහඩුව වටා ඒවා නිකන් එක වේලාවක් බැඳිලා තියෙන අවස්ථාවකුත් අපිට දිස් වෙනවා. හැබැයි ටිකක් වෙලා යද්දී, හැබැයි මේක ක්ෂණිකව නිරීක්ෂණය වෙන්නේ නැහැ, ක්‍රමයෙන් සිංක් තහඩුව ක්ෂය වෙනවා. ඒට හේතුව තමයි සිංක් ද්‍රාවණගත වෙනවා. එහෙම නැත්නම් සිංක් අයන බවට පත් වෙලා ද්‍රාවණගත වෙනවා. ඉතින් මෙන්න මේ නිරීක්ෂණ දෙක. පළවෙනි එක තමයි සිංක් ලෝහ තහඩුව අසලින් වායු බුබුළු පිටවීම. අනිත් එක තමයි දෙවෙනි එක තමයි සිංක් තහඩුව ක්ෂය වීම. කියන මේ නිරීක්ෂණ දෙක කොහොමද සිදුවෙන්නේ? නැත්නම් මේ නිරීක්ෂණ ලැබීමට හේතුව කුමක්ද කියලා බැලුවොත් අපි දන්නවා සිං කියන්නේ ඉසඩ් එන්. සංකේතයෙන් හඳුන්වන්නේ ඉසඩ් එන්. නේද? ඔබට දැන් ලියා ගන්නත් පුළුවන් ඉසඩ් එන්. ඉතින් සිං සාමාන්‍යයෙන් සක්‍රිය ලෝහයක්, ඔය අම්ලත් එක්ක ඉතා වේගයෙන් ප්‍රතික්‍රියා කරනවා. ඉතින් අපි ප්‍රතික්‍රියා කරන බව දකින්න ලැබෙන එක නිරීක්ෂණය තමයි වායු බුබුළු පිටවීම කියන එක. එතකොට එහිදී සිංක් ලෝහය සිංක් අයන බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන දෙකක් පිට කරනවා. එතකොට ඔබගේ පෙළ පොතේ එක සඳහන් වෙනවා සිංක්, අපි සිංක් කියන ලෝහය ඝන ස්වභාවයේ පවතින නිසා ඒ ප්‍රතික්‍රියාව ලියද්දී ඉසඩෙන් කියලා ලියලා ඒත් එක්කම වරහන තුල S අකුර දානවා. සිම්පල් S අකුර සොලිඩ් කියන අදහස ඇතිව, ඒ කියන්නේ ඝන ද්‍රව්‍යයක් කියන අදහස ඇතිව. ඉන් පස්සේ ප්‍රතික්‍රියාවේ පළපැත්තට ඊතලයක් දානවා. ඉතින් අපි කලිනුත් කතා කළා සිංක් සිංක් අයන බවට පත් වෙනවා, ධන දෙක අයන බවට පත් වෙනවා. එහෙමනම් එතනත් අපි භෞතික ස්වභාවය දක්වන්න ඕනේ. අයන කියන්නේ ද්‍රාවණගත අයන, ඒ නිසා AQ, එහෙම නැත්නම් aqueous, එහෙම නැත්නම් ජලීය කියන අදහස තමයි මෙතන තියෙන්නේ. ඒ වගේම ධන දෙකක ආරෝපණයක් ලැබෙන්න නම් අයනයට ඉලෙක්ට්‍රෝන දෙකක් ඊට ඒ ආරෝපණයට සමාන ඉලෙක්ට්‍රෝන ගාණක් පිට වෙන්න ඕනේ. මොකද ඉලෙක්ට්‍රෝන ඍණ ආරෝපිතයි, අයනේ ආරෝපණය ධනයි. එතකොට තමයි අපිට උදාසීන ස්වභාවයක් ලැබෙන්නේ ධන ඍණ ආරෝපණ නිසා. එමනම් මෙතනදී අපි පැහැදිලිව අවධානය යොමු කරන්න ඕනේ ලෝහයේ ලෝහ අයන බවට පත් වෙලා ඉලෙක්ට්‍රෝන පිට කරනවා. ඉතින් අපිට ඉගෙනුම් ඵලයකුත් කලින් සඳහන් වුණා. ඒක ගැන අපි පස්සේ කතා කරමු. ඊළඟට අපි දන්නවා දැන් තනුක සල්පියුරික් අම්ලය කිව්වහම ඕනෑම අම්ලයක්, ඔය අපි විද්‍යාගාරේ කතා කරන සල්පියුරික් අම්ලය, හයිඩ්‍රොක්ලෝරික් අම්ලය, නයිට්‍රික් අම්ලය ආදී ලෙස ගත්තාම මේවා ජලීය ද්‍රාවණයකදී අයන වලට වෙන් වෙලා තියෙන්නේ. H අයන වෙනමත්, ඒකේ ඍණ අයනිය වෙනමත්. ඒ කියන්නේ සල්පියුරික් අම්ලය නම් SO4 ඍණ දෙක අයනිය. නේද? ඒ විදිහට වෙන් වෙලා පවතිනවා. මේක ඔබගේ පෙළ පොතේ ඉන් පස්සේ ප්‍රතික්‍රියාව හැටියට දක්වනවා. H2SO4 කියන්නේ සල්ෆියුරික් අම්ලයේ තනුකය. ඒ නිසා අපි ඒක වරහන් තුල දානවා. ඒකේ භෞතික ස්වභාවය ජලීය කියන අදහස ඇතිව AQ කියන එක. ඉන් පස්සේ පළපැත්තට ඊතලයේ දාලා H2 කියලා මේකේ වම්මත පැත්තේ සඳහන් වෙන නිසා H ධන අයන දෙකක් ඊට අනුරූපව දකුණු අත පැත්තේ ලියනවා. ඒකත් ද්‍රාවණගත අයන හැටියට පවතින නිසා AQ කියලා ලියනවා. ධන ලකුණ දාලා SO4 කියන එක SO4 ඍණ දෙක අයන හැටියට ද්‍රාවණගත වෙනවා. ඒ නිසා වරහන් තුල AQ කියලා දානවා. දැන් බලන්න ද්‍රාවණයේ තියෙනවා එතකොට H-ionයි SO4 ඉන දෙක අයනයි. දැන් අර කලින් සඳහන් වුණානේ සිංක් සිංක් අයන බවට පත් වෙන්නේ කොට ඉලෙක්ට්‍රෝන පිට කරනවා කියලා. මෙන්න මේ ඉලෙක්ට්‍රෝන ද්‍රාවණයේ ඇති H-ion මගින් සිංක් තහඩුව මත ඇති ඉලෙක්ට්‍රෝන ලබා ගැනීමට සිංක් තහඩුව වෙත ආකර්ෂණය වෙනවා. මොකද ධනාරෝපිත අයනයක් ඒ විදිහටම ඉන්න අකමැති ඍණ අයන තියෙනවා නම් එයත් එක බැඳෙන්න තමයි උත්සාහ ගන්නේ. එතකොට මෙන්න මේ ධන අයනයක් එක් ඉලෙක්ට්‍රෝනයක් සිංක් ලෝහතාඩුවෙන් ලබා ගත්තාම හයිඩ්‍රජන් පරමාණුවක් බවට පත් වෙනවා. එතකොට ධන අයන දෙකක් ඉලෙක්ට්‍රෝන දෙකක් ලබා ගත්තොත් H2 වායු අණුවක් හදනවා. එතකොට ඒක ගෑස් එහෙම නැත්නම් වායුවක් හැටියට සඳහන් වෙන වායුවක් නිසා වරහන් තුල අපි කියන්නේ G අගුර ගෑසස් කියන අදහස ගෑස් කියන අදහස ඇතිව. හරි. එහෙමනම් ඔන්න ප්‍රතික්‍රියා දෙකක් සිදු වෙන එකක් සිංක් ද්‍රාවණගත වෙනවා අනිත් එක ඒ සිංක් ලෝහතාඩුවෙන් ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් වායුව පිට වෙනවා. හරි. දැන් මෙන්න මේ විදිහට අපි දානවා මේ ධන අයන හැදෙනවා, ඍණ අයන හැදෙනවා, ඒ ඉලෙක්ට්‍රෝන සම්බන්ධ වෙනවා, ඒ ආදී ප්‍රතික්‍රියා. මේ ආකාරයට ලියන ප්‍රතික්‍රියා අපි කියන්නේ අර්ධ ප්‍රතික්‍රියා කියලා. එහෙම නැත්නම් අර්ධ අයනික ප්‍රතික්‍රියා කියලා. ඉතින් මෙන්න මේ අර්ධ අයනික ප්‍රතික්‍රියා එකට එකතු කිරීමෙන් තුලිත අයනික ප්‍රතික්‍රියාව ලබා ගන්න පුළුවන්. ඉතින් අපිටත් ඉතාම පහසුයි මේවට අංක දාගත්තොත් සිංක් සිංක් අයන බවට පත්වීම එක කියලා සැලකුවොත් හයිඩ්‍රජන් ධන අයන ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන හයිඩ්‍රජන් වායු සෑදීම දෙක කියලා සැලකුවොත් අපිට මේ දෙකේම ඉහත පළමු ප්‍රතික්‍රියාවේදී ඉලෙක්ට්‍රෝන පිට වෙනවා, දෙවෙනි ප්‍රතික්‍රියාවේදී ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. ඒ නිසා මේ දෙකේ වම් පැත්ත වෙනමත් එකතු කරනවා, දකුණු පැත්ත වෙනම එකතු කරනවා. එහෙම එකතු කරනකොට අපි ගණිතය දන්නවා සමගාමී සමීකරණ ආකාරයට ඔය එකතු කිරීමේදී ඉලෙක්ට්‍රෝන දෙපැත්තෙන්ම කැපිලා යනවා. එතකොට වම් පැත්තේ ඉතුරු වෙනවා සිංක් ලෝහය ඊට අමතරව H-ion දෙකක්. දකුණු පැත්තේ ඉතුරු වෙනවා සිංක් ධන අයන දෙකක් සහ හයිඩ්‍රජන් වායු. එතකොට මෙන්න මේක තමයි අපි මෙන්න මේ ප්‍රතික්‍රියක දෙකත් ප්‍රතිඵල දෙකත් සඳහන් වෙන මේ අයනික සමීකරණය සමස්ත තුලිත රසායනික සමීකරණය මේ තුලිත අයනික සමීකරණය කියලා හඳුන්වනවා. ඉතින් මේක කොහොමද අපි තුලිත රසායනික සමීකරණයක් බවට පත් කරගන්නේ? එතකොට තුලිත රසායනික සමීකරණයකදී මේ අයන සඳහන් වෙන්න බෑ. එතකොට අයන මොනවා බවටද පත් වෙන්නේ? මොනවාගින්ද අයන ලැබෙන්නේ? ඒ විදිහට හිතලා ඒවා අපි නිවැරදිව ලියා ගත්තොත් අපිට එහිදී ලැබෙන්නේ තුලිත රසායනික සමීකරණය. උදාහරණයක් හැටියට දැන් වම් පැත්තේ ඉතුරු වුණා සිංක් ලෝහය, සිංක් ධන අයන දෙකක්, SO4 ඍණ අයන අයනයක්. දැන් මේ සිංක් ධන අයනයි SO4 ඍණ දෙක අයනයි එකතු වුණාම හැදෙන්නේ මොකද්ද? H2SO4 කියන අම්ලය. සිංක් ධන දෙක අයනයයි SO4 ඍණ දෙක අයනයයි එකතු වුණාම හැදෙන්නේ සිංක් සල්ෆේට් ZnSO4 කියන ZnSO4 කියන සංයෝගය. ඒකට කියන්නේ අපි සිංක් සල්ෆේට් කියන සංයෝගය. එතකොට අපිට තුලිත රසායනික ප්‍රතික්‍රියාව ලියන්න පුළුවන් සිංක් ඉසඩෙන් වරහන් තුල ඉස්සපුර දානවා ධන H2SO4 එහෙම නැත්නම් H2SO4 වරහන් තුල දානවා. ඒකේ භෞතික ස්වභාවය AQ ඊට පස්සේ පළපැත්තට අපි ඊ තලය දානවා. එතකොට සිං සහ සල්ෆේට් අයන එකතු වෙලා හැදෙනවා සිං සල්ෆේට් කියන ලවණය. ඒ කියු එකත් ධන ඉතුරු වෙන එච් අයන වලින් ඉලෙක්ට්‍රෝන ලබාගෙන හයිඩ්‍රජන් පිටවීම ඊළඟට සිදු වෙනවා. එතකොට මෙන්න මේ විදිහේ ප්‍රතික්‍රියාවක් තමයි අපි තුලිත රසායනික සමීකරණයක් කියලා හඳුන්වන්නේ.